ගීතයේ උණුසුම් දෙතොලින් සෞරදත්තේ රත්සර දෙක පුලට ඉමිහිරේ හාතු පුදන්නට රෑ ඉරපානේදී හමුවෙමු.
විනාඩි 3මාරක් ධාවනය වෙන පීලි 12ක් විතරක් තියෙන වෘත්තාන්ත චිත්‍රපටයක් ඔබට මම පෙන්වන්නද? මතක තියාගන්න, පැය 3මාරක චිත්‍රපටි තියෙන ලෝකේ තමයි මේ විනාඩි 3මාරකින් චිත්‍රපටි පෙන්වන්න හදන්නේ. මේ චිත්‍රපටියේ ඕනෑනම් අතීතාවර්ජනයක් විදියට පෙන්වන්නත් පුළුවන්. එහෙම වුණොත් ආරම්භක දර්ශනය එන්නේ උපාධිය සමත්තුණු මල්ලි, ඒ උපාධි සහතිකෙත් එක්ක ගෙදර කුස්සියේ බහන් නිලාගෙන ඉන්න දර්ශනයක් විදියට. ඒ වුණාට මම මේ සිනමා පටයක් වගේ කතාව ඔබට ආඛ්‍යාන ශෛලියෙන්ම කියන්න. ඔන්න අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. මේ දෙන්න විතරයි ගෙදර ඉන්නේ. මේ දෙන්න අම්මා තාත්තා අහිමි වුණු දෙන්නේ. පුංචි සන්දියේදීම අක්ක තමයි මල්ලි බලාගන්නේ. ඒ කොහොමද? අක්ක නැගිටින්නේ උදේ පාන්දර. ඉරෙන්නත් ගොඩක් කලියෙන්. මල්ලි නිදි ලෝකේ. අක්ක කඩයප්පන් හදනවා උදේ පාන්දර. හන්දිය කඩේට දෙන්න. ඇගේ නලලෙන් දාඩිය මුතු ඇට වගේ වෑහෙනවා ලිපට පිඹිද්දී. මල්ලි අවදි වෙනකොට තේ හදලා අක්ක. ඇය කඩයප්පන් ටික හන්දිය කඩේට ගෙනියනවා. හැබැයි ලැබෙන්නේ ඇය බලාපොරොත්තු වෙන මුදල නෙමේ, බොහොම සොච්චමක්. තමුන්ටේ කියලා වැඩි වියදමක් නැති හින්දා ඇයට මේ සොච්චම මල්ලි වෙනුවෙන් වැය කරන්න පුළුවන්. මුදලාලි දෙන නොවටිනා මුදල මිට මොලව ගන්න වෙන්නේ නැහැ ඈට. ඒ ටික දිය වෙනකල් මල්ලිට එක්සයිස් පොත්, පෑන්, තව කලමනා ගන්න එහෙම පිටින්ම එක වියදම් වෙනවා. පුංචි මල්ලිගේ ගණිතයේ කොටුරුල් පොත හරි සිංහල බුද්ධාගම ලියන පොත හරි ඉවර වුණ නිසා ඇය අර මුදලින් ඒ විදියට අරන්ගෙන එක්සයිස් පොත්, ඉස්කෝලේ යන්න සැරසිලා ඉන්න මල්ලිගේ පොත් මිටියේ ඇය හෙමින් අතුරනවා. අක්කම හදාපු ආප්පයක් කඩයප්පමක් කාලා මල්ලි අක්කට වැඳලා පාසල් යනවා. අක්කට හරිම සතුටුයි. මල්ලි දවසින් දවස හොඳට ඉගෙන ගන්නවා. හැම වැඩේටම හොඳම ලකුණු. මල්ලි පාඩම් කරනකොට චිමිනි ලාම්පුවට දමාපු තෙල්, මල්ලි ළඟ තේ ටික හදාගෙන පාඩම් කරනවා බලා හිටපු අක්කගේ නිදිබර දැස්, මේ කිසි දෙයක් අපතේ ගිහින්නේ නැහැ. අක්කා ඉන්නේ ජීවිතේ ලස්සනම කාලේ, තරුණ වියේ. ඒත් අක්කට ලෝකයක් තියෙනවා, ඒ මල්ලිගේ ලෝකේ. මල්ලි අර වෙනත් ලෝකයක් අක්කට කොයින්ද? ගමේ තරුණ හිත් අක්කගේ හිතට එබිගම් කරනවා මල්ලි නුදුටුවා නෙමේ. ඒත් අම්මා වගේ ඉන්න අක්කා එක්ක ඒ ගැන කතා කරන්න මල්ලිට හිත් දෙන්නේ නැහැ. මල්ලි දන්නවා අක්කා ඒ බැලුම් වලට අහක බලා ගන්නෙ, ඒවා දුරදිග ගියොත් මල්ලිට මෙහෙම සලකන්න වෙන්නේ නැති වේවි කියලා බයට බව. මල්ලි අක්කගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරමින් විශ්වවිද්‍යාලයට තේරෙනවා. උඩින්ම අක්කා මේ ලෝකේ වාසනාවන්තම අක්ක බවට පත් වෙනවා. තමන් විඳපු දුක මතක් වෙන්නේ අක්කට නෙමෙයි, අක්කා විඳපු දුක මතක් වෙන්නේ මල්ලිට. අක්කා රෑට මැදීම වෙනතුරු පැදුරු ව්‍යාපු හැටි දැක්කේ මල්ලි. පියුම් රටා දමල අක්කා වියපු පැදුරු අඩු මිලට ගත්තට ඒ කඩිසර ඇඟිලි, නිදිබර බව සැඟවූ අක්කගේ මුහුණ තමයි මල්ලිව මේ ගමන හැරලන්නේ. දැන් චිත්‍රපටියේ භාගයක් විතර ඉවරයි. සරසවියේ සුදු කුළුණු අතරේ, උද්‍යාන අතරේ, මංපෙත් අතරේ මල්ලිට ගමේ නක්කව සිහි වෙනවා. අක්කට වෙනදට වඩා වැඩ වැඩි. ඇයි මල්ලිට සරස විකාසි සපයන්න වැඩියෙන් වැඩ කරන්න ඕන? මල්ලි ගෙදර නැති නිසා නොකා නොබී හරි වැඩියෙන් වැඩ කරලා වෙනදට වඩා ආදායම සරු කරගන්න අක්කට පුළුවන්. සරසවියේ කාලෙ ගත වෙන්නේ හරියට හීනයක් වගේ. මේ අතරතුරත් මල්ලි ගෙදරෙන හැම වෙලාවකම මල්ලිට පේනවා අක්කා දවසින් දවස වැහැරෙන බව. හඳක් වගේ තිබුණු අක්කගේ මුහුණ ටික ටික මැලවෙනවා, වියපත් වෙනවා. මල්ලි ගෙදර නැති නිසා ඈට වැඩිය මහන්සි වෙන්න එපා කියලා කියන්න කවුරුවත් ඇත්තෙත් නැහැ. අක්කට පෙළවහක් කරගන්න කාලයක් නැති වෙන ගානයි. ගේ ඇතුළෙම වැහැරෙන අක්කගේ ජීවිතේ ගොඩගන්න මල්ලිට පුළුවන් වෙයිද? මල්ලිට හරි බයයි. මාව සක්විති රජෙක් කරන්න උපන්දා ඉඳලා පහනක් වගේ කළුවරගේ එළිය කරපු අක්කගේ පැතුම් ඉටුවෙයිද? අක්ක හිතන්නේ ඒකේ අනිත් පැත්ත. විශ්වවිද්‍යාලේ ගියපු ගමේ සාර්ථක අය ගැන අක්ක සිහිපත් කරලා සතුටු වෙනවා, හීනමවනවා. ඒ කවුරුවත් තමුන් විතරනම් අසරණයෝ නෙමේ. ඒත් මල්ලි ගියෙත් ඒ විශ්වවිද්‍යාලයටමනේ, ගන්නෙත් ඒ උපාධියමයි. උපාධි ලෝගෝ දාගෙන මල්ලි ඉන්න හැටි අක්ක මතක් කරගන්නවා. කණ්ණාඩිය ළඟට දැන් අක්ක යන්නේ නැහැ. අතරින් පතර ඉසකෙස් ඉදුණු බව පේන්න පටන් ගත්ත දවසේ ඉඳලා අක්කට හිතුණා මල්ලි රජ වෙලා ආවම මල්ලිගේ මූණ ඒ කැඩපතෙන් බලනවා කියලා. මල්ලි ගමෙන් ගිය මල්ලිමයි, කිසිම නරකක් නැහැ. උපාධියට හොඳට මූණ දෙනවා. දෙයියනේ, මල්ලි උඩින්ම උපාධිය සමත්. අක්ක අඬන්නේ නැතුව ඉන්නේ කොහොමද? අක්ක මල්ලිගෙන් ලැබෙන ඒ ලියුම තුරුළු කරගෙන ලනු ඇඳේ වාඩි වෙලා සතුටට අඬනවා තනියෙන්. ඈට කාලෙකට ඉස්සර වෙන්නුණු අම්මා තාත්තා මතක් වෙනවා. ඒ දෙන්නද හිටියානා. ගමේ බස් එකෙන් බැහැලා මහා සූට්කේස් එකක් අරන් මල්ලි ගෙදර එනවා. අවුරුදු 4ක් ගිය ඉක්මන උපාධි සහතිකය කියවන්න අක්කට තේරෙන්නේ නැහැ. කඳුළු වැටුනොත් තීන්ත බොඳ වෙන නිසා අක්ක හනිකට මල්ලිට උපාධි සහතිකේ තිබුණු විදියටම රෝල හදලා දෙනවා. මල්ලි සුසුමක් හෙලනවා. අක්ක නම් හිනා වුණු ගමම්මයි. අක්ක මොකටද සුසුම් හෙලන්නේ? ඔන්න ඉතින් මල්ලි හීන මවන්න පටන් ගන්නවා. කවද්ද අක්කව මේ දුකෙන් එතෙර කරන්නේ? ඒකට සල්ලි ඕන. සල්ලි හම්බ කරන්න රස්සාවක් ඕන. ඉල්ලුම් පත්තර, ගැසට් නිවේදන, ඇබෑර්තු දැන්වීම්, තැපැල් කන්තෝරු, ඉවරයක් නැති රෙජිස්ටර් ලියුම්. කාලෙ දවසින් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසෙ පියාඹනවා. යවූ ඉල්ලුම්පත් ගියා මිසක් ලැබුණු උත්තරයක් නැන්නේ. අක්ක මල්ලි දිහා බලනවා. අක්කට පුළුවන් මැරෙනතුරු මල්ලිට මෙහෙම සලකන්න. ඒත් අක්කට තිබුණ හීනයක්. උපාධි සහතිකේ එක මල්ලි රස්සාවට යන හැටි බලන්න. මල්ලිට හීන ගොඩයි. පළමුවෙනි පඩියෙන් සාරියක් ගෙනත් අක්ක එක වන්දනාව යන්න. තව විස්තර ගොඩයි. ඒත් අක්කත් මල්ලිත් මූණට මූණ බලාගත් ගමම්මයි. මේ මහා චිත්‍රපටි කතාව ලියන්න ලූෂන් බුලත්සිංහලට ලියන්න උනේ පේලි 12යි. වික්ටර් රත්නායක ගත්තේ විනාඩි 3 විතරයි. බලන්න මේ අක්ක මල්ලි ඔබට හමු වෙලා තියෙනවද කියලා. දෙන්නම ඉන්නේ ඔබ දිහා බලාගෙන. කතා කරන්නේ මල්ලි විතරයි. මල්ලි කියනවා මෙහෙම. මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ. ඉහිලා බඳවට ගෝමර ලත වෙන්නේ. බාල යෝන් හඳ වැහැරීගේ ඇතුලේ. මාලද ශිල්පද නොබහා එක මුල්ලේ. අම්මා නැති මට කිරි අම්මා වී. කළුවර ගෙදරට මිනි පහනක් වී. දැනගත්තා සිට පෙරුම් පිරූයේ. අක්කේ මං මතු සක්විති වෙයි සිතලාද.
අම්මා නැති මට කිරි අම්මා වී. කරුවල ගෙදරට මිනි පහනක් වී. දැනගත්තා සිට පෙරුම් පිරූයේ. අක්කේ මං මතු සක්විති වෙයි සිතලාද. රටාවට පැදුරක් පිරේරේ උදේට ලිප ළඟ කඩයක් පංගොඩේ දෙකම් මුලින් වට මුතුවත් තිය නුඹගේ පනමට දී මගේ නැනනෙත් පැදුවේ අම්මා නැති මට කිරි අම්මාවී කරුවල ගෙදරට මිනි පහනක් වී දැනගන්දා සිට පෙරුම් පිරුවේ අක්කේ මංමතු සංවිතිවේ සිතලාදෝ හද ගැබ පෙම්මල් නැපිපුුණේ ඉහිලා පඳවට ගෝමර ලතැවෙන්නේ බාලයොවුන් හඳ වැහැරීගේ ඇතුළේ මාලද ශිල්පද නුඹහා එක මුල්ලේ අම්මා නැති මට කිරි අම්මාවී කරුවල ගෙදරට මිනි පානක්වි දැනගන්දා සිත පෙරුම් පිරුවේ අක්කේ මං මතු සක්විතිවේ සිතලාදෝ දැනගන්දා සිත පෙරුම් පිරුවේ අක්කේ මං මතු සක්විතිවේ සිතලාදෝ දැනගන්දා සිත පෙරුම්
මර්වින් පෙරේරා තුල සිටි ගායකයාද සංගීතඥයාද ප්‍රබල කියලා කියන්න තරමක් අමාරුයි. ඒත් ඔහුගේ තනු වෙනත් හඬකින් ගෑවෙනකොට දැනෙන සුන්දරත්වය ඔහුගේ කටහඬින් ඒ ගීතය ගැයුවාට වඩා වෙනස් සුගන්ධයක් රැගත් එකක්. ඇතැම් පදමාලා වලට මර්වින් අයියා තනු හැදුවේ හරිම ආසාවෙන් සතුටින්. සමහර ගීත හදද්දි මට පෙන්නලා කියනවා, මේ වගේ වචනවලට තනු හදද්දි අපි අසරණ වෙනවා බං. මම හන්තාන අඩවියේ බුදුනි ජේසුණු වගේ එව්ව නන්දට හැදුවේ සැරට, ඒ කියන්නේ මිරිසට. ඒත් මේ සිරමැදුරෙන් පූජාසනේ ඔබ හිඳුවා නිලම්බරේ වගේ එව්ව එයාටම හැදුවේ කිරට. මම මට සින්දු හදාගත්තෙත් කිරට. මේ අන්ත දෙකටම නැති ගීතත් මර්වින් දසඟිලි තුඩින් හැදුනා. ඒව මධ්‍ය තත්ත්වයේ ඒවා, ඒ කියන්නේ දෙපැත්තටම නැති එව්වා. ඒ මොනවද? චන්ද්‍රලේඛා පෙරේරාගේ අශෝකමාලා මමයි ස්වාමිනී වගේ ගීත, මටම ලියන්න උණු ශෂික නිසංසලාගේ මායා. මේ වගේ ගීත අයිති වුණේ මේ අන්ත දෙක අතර හිර වුණු තනු විදියට. මං එන්නේ මර්වින්ගේ අන්න ඒ වගේ මධ්‍යම ප්‍රතිපදාවේ ගීතකට. ඊට ඉස්සර වෙලා කියන්න ඕන මේ සිද්ධිය, දෙවෙනි ක්ලෝඩියස් අධිරාජ්‍යගේ පාලන කාලේ තිබුණේ තුන්වෙනි සියවසේ විතර. ඔහු හරිම දුෂ්ට පාලකේ. ඔහුගේ හමුදාවට තරුණයන් බැඳෙන ප්‍රවණතාවය එන්නෙන් අඩු වුණා. ක්ලෝඩියස් කල්පනා කළා මේ ආදර බැඳුම්වලින් තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් හමුදාවට බැඳෙන්න ඉන්න තරුණයෙක් පෙම්වතියක් හා බැඳුනොත් අනිවාර්යෙන්ම දෙවෙනි බන්ධනය නිසා හමුදාවට එන ආකර්ෂණය නැතිවේවිය කියලා ක්ලෝඩියස් හිතුවා. එහෙම තීරණයකට ආවා. මේ නිසා දරුණු පලිගැනීම් ඇති වුණා. තහනම් වාරණ වැඩි වුණා. මේවට බොහෝ අය නිහඬව සිටියා. කරගන්න දෙයක් නැතුව. එක්තරා දේවගැතිවරයෙක් සිටියා. ඔහු මේ මතාන්තරයට එරෙහි වුණා. මොකද්ද මේ මතාන්තරය? ඒක මතාන්තරයකට වඩා නීතියක්. තරුණයන්ට බඳින්න තහනම් කළා. මේ අනුව මුළු රටම අසහනයට පත් වුණා. තමුන්ගේ දරුවන්ට යන කල ගැන හිතලා මාපියන්, තමුන්ට සිදුවන අසාධාරණය ගැන හිතලා තරුණ තරුණියන්, පෙරකී දේවගැතිවරයා කළේ ඉතාමත්ම රහසිගත විදියට අර ජෝඩු තමන්ගේ ඇසුරේ නීත්‍යානුකූලව කසාද බන්ධවන එක. මේ කසාද බැන්ඳවීම ඉතාමත්ම පූජනීය සේවයක් විදියට ස්ථාපිත වුණා. දේවගැතිවරයෙක් විසින් හොරෙන් කළ ක්‍රියාවක් වුණාට මෙය ඒ විදියට මිනිස්සු පිළිගත්තා. ඉතින් මොකද්ද උනේ? සමහර වෙලාවට මේ විවාහ පොරොන්දු ප්‍රතිඥා දෙන වෙලාවට හමුදා සේනාංකවල පියවර හඬ පවා පල්ලියට පියතුමාට ඇහෙනවා. ඔහු තවත් හඬ බාලකොට වැඩේ පාලනය කරගත්තා. ඒ කියන්නේ දිවුරුම් දෙන එක. මේ සේරම රහසිගත සිදුවීම් වලට නැවතුම් තිත වැටුණා. අවසානයේදී දේවගැතිවරයා ක්ලෝඩියස් පාලකයාට අතටම අහු වුණා. දේවගැතිවරයාට බේරුමක් ලැබුණේ නැහැ. දැම්ම දඟගෙට. දේවගැතිවරයාට මේ අතුණු ඉරණමට ඔහුගේ සරණ ලැබපු නොලැබපු හැමෝම කම්පා වුණා. එතුමාගේ ආශිර්වාදයෙන් ලද සිය ගණන් දරුවෝ ඔහු බලන්න හිරමෙතිරියටම ආවා. හිරගෙදර ජේලර්ගේ දියණියත් මේ දේවගැතිවරයා බලන්න ආවා. ටිකෙන් ටික ඇය පෑ ගණන් පූජකතුමා සමග හිරකුටිය ළඟ ඉඳගෙන කතා කරන්න පටන් ගත්තා. ඔහුගේ හිත නිවන්න. ඇයටත් මේ අසාධාරණයට දුකයි. නිකන් නෙමෙයි, මරණයට කැප වෙලා දේවගැතිතුමා ඉන්නේ. මේ මරණයට කැප වූ දේවගැතිවරයා සමග ඔහුගේ බිය, සැක, දුක තුනී වෙන්න ඇය විහිළු කතා කිව්වා. නොයෙකුත් ප්‍රබෝධමත් සිතුවිලි වලට ඔහු යොමු කළා. ක්ලෝඩියස්ගේ අණ අණුව ක්‍රිස්තු වර්ෂ 269 දී මේ උතුම් සිතක් ඇති දේවගැතිවරයා මරණයට පමුණුවනු ලැබුවා. මරණයට කැප වූ දවසේ උදේ දේවගැතිතුමා අර ජේල දුවට ස්තුති කොට සටහනක් ලියා තිබුණා. Thank you for your kindness and loyalty. මේ ආකාරයට ක්ලෝඩියස්ගෙන් දඬුවම් ලබලා මරණයට පත් වුණේ ශාන්ත වැලන්ටයින් පියතුමා. මේ පියතුමාත් ජේලර් දියණියත් අතර කිසිම ආදර සම්බන්ධයක් ඇති නොවුනත් මෙය තමාලු ලොව මුල්ම ආදර හසුන. පියතුමාගේ ඒ සටහන වගේද අද වෙනතුරු ලියවෙන ආදර හසුන්? ඒවයි තියෙන දේවල්. කොහොම වුණත් පෙබරවාරි 14 වෙනිදාට ලෝකෙ පුරාම ආදරවන්තයෝ එක පාරට අවදි වෙනවා. හරියට හේමන්ත නිද්‍රාව ඉඳලා වගේ. හැබැයි පෙබරවාරි 15 වෙනිදාට කිසිම සද්දක් නැහැ. වැලන්ටයින් පියතුමා ස්වර්ගෙ ඉඳිද්දි මෙහි ආදර හටන් හරියට. ඒ වගේම ලොකු ලොකු බිස්නස්, මහා ව්‍යාපාර ව්‍යාපෘති පටන් ගන්නවා. සුනිල් ආරිරත්න අහනවා දවස් 365ම ලෝකෙට මිනිස්සුන්ට ආදරය දක්වන ලංකාවේ අපිට මොන වැලන්ටයින් දිනද කියලා. ඔබ මොනවද කියන්නේ? මර්වින් පෙරේරාගේ තාලෙට නන්දා මාලනි කියන්න වගේ වැලන්ටයින් ආපහු රෝමෙට යන්න කියලාද ඔබත් කියන්නේ? ඒරෝපෙන් අරන් ආපු චාරිත්‍රත් ආපහු අරගෙන. ඔබ මොනවා කිව්වත් මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. ක්ලෝඩියස්ගෙන් අනිය වාර්තේ මැරුම් කාපු වැලන්ටයින් පියතුමා අන්තිම නිර්දෝෂයි, අහිංසකයි. ඒ නිසා වැලන්ටයින් දිනයට බැන්නට ශාන්ත වැලන්ටයින් පියතුමාට නම් බනින්න එපා.
වැලන්ටයින් ශාන්ත වැලන්ටයින්, ඇයි ඔබ මේ අපේ රටේ? පෙම්වතුන්ගේ දිනයක් හදලා පෙබරවාරි මස 14 මස් දවසීම කාටත් සලකන පෙම් කරන අපට වෙනම දින මොන වටද වැලන්ටයින් රෝමිට යන්න වැලන්ටයින් Baby.